Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ
gacchāmi.
Dutiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi. Duniyam pi Dhammaṃ saraṇaṃ gacchāmi. Duniyam pi Sanghaṃ saraṇaṃ gacchāmi. Satyam pi Buddhaṃ saraṇaṃ gacchāmi. Satyam pi Dhammaṃ saraṇaṃ gacchāmi. Satyam pi Sanghaṃ saraṇaṃ gacchāmi. අදත් මේ විවේකී දවසේ මේ දැසන සීල සමාදානයේ යෙදෙමි. අද දවස පුරාම ආමස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් පවත්වන්නට මෙන්ම උන්වහන්සේ දේශනා කොට වදාළ ලෞතර මාර්ගය අනුගමනය කරලා සසර දුක් ගෙවා ගන්නට යම් උත්සාහයක් විහිසක් මහන්සියක් දරන්නයි මෙහෙම දිනාගෙන සූදානම. අපි ගත කළ ජීවිතයේ බොහෝම සම්බාධ සහිතයි. මිහි ගෙදර ගිනි ගයක් වගේ කියලයි අපි අහලා තියෙන්නේ. අබ්බෝ කාසෝ වියතම් පඤ්ඤා පැවිද්ද හිස් හත වගේ කියලයි දේශනා කළේ. අද පැවිදි ජීවිතයක් ඒ හිස් බව නෑ. පැවිදි ජීවිතයේ සම්භාව සහිත වුණා නම් මේ ජීවිතය ගැන කවර කතාවක්. කොහොම වුණත් මේ සියලු සම්භාව ජය ගන්න පුළුවන් වෙන්නේ අපි දරන උත්සාහයේ උනන්දුව මතමයි. නැත්නම් අපි හැමදාම සංසාරේ ප්‍රශ්නවලට උත්තර හොයපු තමයි කලේ. නමුත් ජීවිතේම ප්‍රශ්නයක් වෙලා අපි එක ප්‍රශ්නයකට විසඳුමක් හොයාගෙන හරි දැන් හොඳයි එහෙනම් මෙහෙම කරමු කියලා සතුටු වෙනකොට තව පැත්තකින් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ජීවිතේම අපි ගෙවලා තියෙන්නේ ප්‍රශ්නවලට උත්තර සොයන. හැබැයි තාමත් ඒ ප්‍රශ්න ඉවර නෑ. මේ ජීවිතේ නෙමෙයි මේ සසර පුරාම කලේ උත්තර සපයන්නේ. කොච්චර උත්තර සැපෙව්වත් ප්‍රශ්නවල ඉවරයක් නෑ. මේක තමයි සංසාරී ස්වභාවය. මේ සංසාරී ස්වභාවය වෙනස් කරන්න පුළුවන්, මේ ගමන නතර කරන්න පුළුවන්. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළේ, අනුශාසනා කළේ. එනිසා මේ වැඩ පිළිවෙල තාවකාලික සංසිඳීමක් පිණිස නොවේ යුතුයි. අපිට පුළුවන් ජීවිතයේ තියෙන අසහන කලකිරීම පසුබැසීම් ටික මඟහරව ගන්න මානසික ශක්තියක් මතු කරගන්න, සංසිඳීමක් ඇති කරගන්න, සහනයක් සැනසිල්ලක් උදා කරගන්න යම් කුසල ක්‍රියාවක යම් පුණ්‍ය ක්‍රියාවක යෙදিলা. නමුත් ඒකද සරුවේ ගිනි ගොඩක් අතරට ගිහිල්ලා ගිනි ගොඩ මැද්දේ එකතන නිහඬව ඉන්න කෙනෙක් පිච්චෙනවා, ගින්නෙන් බේරෙන්න කියලා එහාට මෙහාට පනින කෙනා එයා පිච්චෙනවා. අපි ගිනි ගොඩ ඇතුලේ නම් ඉන්නේ, ඒ ගිනි ගොඩ ඇතුලේ එහාට මෙහාට පැන්නා එහෙම තැනකම ගිනිමයි තියෙන්නේ. එනිසා අපි මේ ලෝකෙින් මිදෙන්න කළ කරන ක්‍රියාකාරකම් ගිනි ගොඩේම එහාට මෙහාට පැනීමක් වගේ. අපි උත්සාහවත් වෙන්න ඕන ගිනි ගොඩෙන්ම එහාට යන්න. ගිනි යවුණු තැනේ ඉවත් වෙන්න. ඒ සඳහායි උනන්දු උත්සාහය. ඉතින් අපි අද දවසේ ඒ ගැන යමක් තේරුම් කරගන්න, කොහොමද මෙතනින් ගැලවිලා යන්නේ, මොකක්ද ඒ සඳහා කළ යුත්තේ කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි ගත කළ ජීවිතයේ යම් යම් සම්භාවිත සංකීර්ණ ජීවිතයේ යම් යම් අත්දැකීම් මතකයන් අමතක කරලා ගන්න. අපි ටික වෙලාවක් බුදුහාමුදුරුව ළඟට යමු. බුදුහාමුදුරුව ළඟට ගියාම බුදුහාමුදුරුවන්ගේ සමීපයේ ඉන්නකොට උන්වහන්සේ ඒ ගුණ බල මහිමය සිහි කරනකොට අපට ලෝකේ මාමතක කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වරමුණු වීමෙන් ඉතිවිලා යනවා, සංසිලා යනවා, මොහොතකට හරි හිතේ කෙලෙස් ගිනිවිලා යනවා. නිසා ටික වෙලාවක් බුදු ගුණ භාවනාව පිළිදීලා ඉනන්තුරුව අපි උන්වහන්සේගේ ලෝතර දහම පිළිබඳව ඉන්නේ මාතේන. දැන් අපි ලෝතර බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන ආරම්භ කරගෙන ඒ අසිරිමත් බුද්ධ විලාසී චරිතය, ඒ අසිරිමත් බුදු සිරුර, බුද්ධ රූපය සිහියට මතකයට නගාගෙන උන්වහන්සේ ළඟයි මම දැන් ඉන්නේ, උන්වහන්සේ මා ළඟම වැඩ ඉන්නවා කියන අදහසම ඇති කරගෙන සිතින් බුදුරජාණන් වහන්සේවම අරමුණු කරගෙන ඉන් පිටතට හිත යන්න නොදී ඒ මතම හිත පිහිටුවාගෙන මේ ටික වෙලාව බුදුගුණ භාවනාවේ යෙදෙන්න ඊට ප්‍රථම පූර්වාකෘති හැටියට අනුමත ජීවිත පූජා කරන සතර පුරා සිදු වූ සියලු වරදට ප්‍රමාද දෝෂයෙන් සමාකරවා ගන්න. සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට
Thank you.
සුන්දරින් සිදුනා වූ සියලුම දෝෂයන්ට සීල සමාධි ත්‍රි ශික්ෂා මාර්ගය පුණ්‍යාකාරයෙන් යෙදෙනවද කියලා බලන්න දැක ගන්න ඕන කියලා ප්‍රඥාවට උපකාර පිණිස සමාධිය හා සීලය කොහොම යොදා ගන්නවද කියලා විමසිලිමත් වෙන්නට ඕන සොයා ගන්න ඕන හඳුර ගන්න ඕන කියලා අපි පසුගිය සතියේ කතා කළා. දැන් අපි මේ වෙලාවේදී ඒ ගැන ටිකක් දැනුවත් වුණොත් මං හිතනවා භාවනා කරන්න නිවන් දකින මඟ වඩන්න තව කෙනෙකුගේ උදව්ව උපකාරය ඕන වෙන්නේ නැහැ. මේ ටික හරියට තේරුම් ගත්තොත් මේ ටික තේරුම් ගන්න බැරි නම් නැවත නැවත අහන්න ඕන, ලැජ්ජා වෙන්න එපා. මේ ටික දැනගන්න ප්‍රමාද වුණොත් අපි සසරේ තව ප්‍රමාද වෙන්නේ, කල්ප සියයක් ප්‍රමාද වෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි කොහොම හරි අදිස්ථාන කරගන්නට ඕන. මේ කියන තැන තේරුම් අරගෙන දහම තමන් සතු කරගන්න. එතකොට අනුන් කියන නිසා අනුන් කෙරේ විශ්වාසයෙන් නෙමෙයි යමක් කරන්නේ, තමන්ම දකිනේ, තමන්ටම තේරෙනවා, තමන්ටම අවබෝධ වෙනවා මේක මෙහෙමමයි කළ යුත්තේ කියලා. එබඳු දකින තැනකට අපි එන්නට ඕන. එසා අපි යන්න ඒ තැන තවත් එකක් විවරණය කරගෙන ඊට උපකාර පිණිස සමාධිය හා සීලය යොදා ගන්න කොහොමද කියලා සෙර බලමු. අපි ඒ සඳහා නැවත වතාවක් නිදර්ශන කීපයක් අපි අපේ මනසින් දකිමින් තැන හඳුනා ගන්නට බලමු. දැන් අපිට හුඟක් දෙනෙකුට මේ කියන ධර්මතාවය තේරුම් ගන්න අමාරු අපහසු වෙලා නම් උනේ තමන්ට තමන්ගේ හිත දකින්න බැරි කම නිසා. සිත හඳුනා ගන්න, අභ්‍යන්තරේ දැක ගන්න නොහැකි වෙච්ච නිසා. එතන දැනෙනවා නම්, පෙනෙනවා නම් මේ කියන ධර්මතාවයත් එක්ක බොහෝ දහම් කරුණු ගලපන්න සසඳන්න පුළුවන්කම තියෙනවා. අපි මෙතෙක් කාලයක් අහපු බණ ධර්මය ඔන්න ඔය සීමාව තුළ ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්න පුළුවන් තැන. එනිසා මේක බොහොම උනන්දුවෙන් ඕනකමින් බලන්න දකින්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා අපි නැවත වතාවක් ඒ හිත දකින්නේ දැනගන්නේ කොහොමද කියලා නිදර්ශන කීපයක් අරගෙන අපි විමසමු. දැන් අපට ඇහැට රූප වැටෙනවා, කනට ශබ්ද වැටෙනවා, නාසයට ගන්ධය වැටෙනවා, දිවට රස වැටෙනවා, කයට පහස වැටෙනවා, සිතට සිතුවිලි වැටෙනවා, සිතට සිතුවිලි වැටෙනවා. මෙන්න මේ ගැටීම මේ ධර්මයේ අපිට උගන්වන්නේ ධාතු සංපස්සේ හැටියට. ධාතු සංපස්සේ ඇහත් රූපයන් දෙකම ධාතු. ධාතු ධාතු සමගයි ගැටෙන්නේ. දැන් බලන්න, ඇහත් රූපයන් දෙක ගැටෙන නිසා චක්කු විඥානය උපදිනවා. ඇහත් රූපයන් දෙක ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා. ඇහත් රූපයන් චක්කු විඥානයක් කියන තුන් දෙනාගේ එකතුවට කියනවා සම්පස්ස ස්පර්ශය කියලා. ස්පර්ශය නිසායි වේදනා සංඥා සංඛාර විඳින බව, හඳුනන බව, මෙනෙහි කරන බව, කල්පනා කරන බව හටගන්නේ. එතකොට වේදනා සංඥා සංඛාර විඳින හඳුනන කල්පනා කරන බව හමු වෙන්නේ ස්පර්ශයට පස්සේ. ස්පර්ශය කියලා කියන්නේ තුන් දෙනාගේ එකතුව. ඇහත් රූපයක් සක්කු විඥානය. ඇහත් රූපයක් දෙකේ ගැටීම නිසායි චක්කු විඥානය උපදින්නේ. ඔන්න දැන් බලන්න මේ පෙළ දහම. යම් වස්තු දෙකක් ගැටෙන නිසා ඒ දෙකට අයිති නැති යමක් හටගන්නවා. අපි හිතමු දැන් ඇහත් රූපයක් ගැටෙන නිසා චක්කු විඥානය සිත උපන්නා. සිත උපන්නට අනතුරුවයි සිතේ ඉපදීමත් සමගයි වේදනා සංඥා සංඛාර හම්බ වෙයි. සිත උපන්නේසයි වේදනා සංඥා සංඛාර. එතකොට සිත උපන්නේ ඇහත් රූපයක් ගැටෙන නිසා. ඒක අමාරු ගැඹුරු කාරණාවක් මේ කියන්නේ හොඳින් තේරුම් ගන්න. ඇහත් රූපයන් දෙකේ ගැටීම නිසා උපදින්නේ විඥාන. ආධ්‍යාත්මික ආයතනයක් බාහිර ආයතනයක් කියන දෙකේ ගැටීම නිසා උපදින්නේ විඥානය. විඥානය ඇති කල්හි වේදනා සංඥා සංඛාර උපදී. එතකොට සිතට පෙනෙන්නේ වේදනා විඳින බව, හඳුනන බව, කල්පනා සංඥා. දැන් සිතට පේන ධර්මය බාහිර ධර්මියෝ නොවේ. සිතට පේන ධර්මය සිතට පෙනෙන ධර්මය සිතේ උපන් ධර්මය. සිත උපන්නේ එහෙත් රූපයක් ආධ්‍යාත්මික ආයතනයක් බාහිර ආයතනයක් ගැටීම නිසා. බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් කියන දෙක ගැටීම නිසා එහෙම නැත්නම් ආධ්‍යාත්මික ආයතනයක් බාහිර ආයතනයක්. ආධ්‍යාත්මික ආයතන කියන්නේ එහේ ආධ්‍යාත්මික ආයතනයක්, කන ආධ්‍යාත්මික ආයතනයක්, නාසය ආධ්‍යාත්මික ආයතනයක්, දිව ආධ්‍යාත්මික ආයතනයක්, කය ආධ්‍යාත්මික ආයතනයක්, මනස ආධ්‍යාත්මික ආයතනයක්. බාහිර ආයතන කියලා කියන්නේ රූපය බාහිර ආයතනයක්, ශබ්දේ බාහිර ආයතනයක්, ගන්ධේ බාහිර ආයතනයක්, රසේ බාහිර ආයතනයක්, පහස බාහිර ආයතනයක්, ධම්ම බාහිර ආයතනයක්. මෙන්න මේ ආධ්‍යාත්මික බාහිර ආයතන උපදින නිසායි, ගැටෙන නිසායි විඥානය උපදින්නේ. විඥානය උපන්නේසයි වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ. තේරුම් ගන්න දැන් මේ න්‍යාය කොතනද කියලා. දැන් අපිට සිතට ගෝචර වෙන්නේ, සිතට ආරමුණු වෙන්නේ, සිතට පෙනෙන්නේ මේ වේදනා සංඥා. දැන් වේදනා සංඥා දිහා අපි බලන්නේ, දකින්නේ ඇහැට ගැටුණු රූපයයි කියලා, කනට ගැටුණු ශබ්දයයි, බාහිර ආයතනයයි මේ පේන්නේ කියන මුලාවෙන් යුක්තව. මුලාවකින් යුක්තව. දැන් අපි තේරුම් ගත්තොත් සිත උපන්නේසමයි මේ සිතේ උපදින ධර්මයේ උපන්නේ කියලා. මෙහි ගැටුණාට පස්සේ මේ ධර්මය හටගත්තේ. සිතේ උපන් ධර්මය හටගත්තේ ඇහත් රූපයත් කන ශබ්දයත් මේ වාග්ය අනුව බාහිර ආයතන ගැටුණාට පස්සේ. ඒ ගැටීම නිසා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ විඥානයටයි ආරමුණු වුනේ වේදනා සංඥා සංකාර. දැන් අපි බලන්නේ වේදනා සංඥා සංකාර දිහා භෞතික වූවක් හැටියට. ආධ්‍යාත්මික ආයතනයේ ගැටුණු, ආධ්‍යාත්මික ආයතනයට ගැටුණු බාහිර අරමුණක් දෙස බලන්නක් මේ මුලා වෙනුයි අපි බලන්නේ. දැන් අපිට මෙහෙම කිව්වට නොතේරෙනව වෙන්න පුළුවන්. අපි මේ කියන තැන කොතනද කියලා මේ දහම් පදවලින් තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි අපේම හිතේම ඇඳෙන උපදින සංඥා සටහන් ටිකක් බලාගෙන ඒක හඳුනා ගන්න බලමු. අද කොහොම හරි මේ කියන දේ තේරුම් ගන්නවමයි කියන උවමනාවක මත ඇති කරගන්න මේ මට නම් හරි අමාරුයි, තේරෙන්නේ නැහැ කියන මෙඩිකම අසමත්කම හිතේ ඇති කරගන්න එපා. කොහොම හරි අද අහලා අහලා නැවත නැවත අහලා හරි මේ කියන තැන හඳුන ගන්නවමයි කියන කැමැත්ත, ධෛර්යය, උවමනාව ඇති කරගන්න ඉස්සෙල්ලා ඇති කරගෙන මේ කියන දෙයට හොඳින් සවන් දෙන්න. අපි හිතමු අපට උපම නිදර්ශන කීපයක් තිබුණා නම් හොඳයි. අපි ගනිමු මල් වර්ග පහ. රෝස මලක්, නිලුම් මලක්, පිච්ච මලක්, අරලිය මලක්, දාස් මලක්. අපිට එතකොට එක රෝස මල, දෙක නිලුම් මල, තුන පිච්ච මල, හතර අරලිය මල, පහ දාස් මල. දැන් මොන යාංක ටික මතක තියාගන්න. එක රෝස මල, දෙක නිලුම් මල, තුන පිච්ච මල, හතර අරලිය මල, පහ දාස් මල. දැන් මොන අපි අංක ටිකකින් නම් කරගත්තා යම් මල් වර්ග පහ. දැන් අපිට පුළුවන් අංක එක මල මොන වගේද කියලා මොන හිතාගන්න, මොන වගේ ලක්ෂණයකින් යුක්තද කියලා, මොන වගේ හැඩයක්ද, මොන වගේ ස්වරූපයක්ද, මොන වගේ වර්ණයක්ද තියෙන්නේ කියලා. දැන් අපට S2 පියාගෙන ඒ දසුන මේ බාහිර ලෝකේ අපට හමු වෙනවා වගේම ඒ දර්ශනය හිතට ගන්න පුළුවන්ද? දැන් කිසිම වෙනසක් නැහැ. හොඳටම ලස්සනට පිපුණු රෝස මලක ස්වරූපේ වර්ණය හොඳට පේනවා. ඊළඟට අපි බලමු අංක දෙක නිලුම් මල. දැන් ඒකත් අපි සිහි කරගන්න බලමු. දැන් අපිට ලස්සනට සුදු නිලුමක්, රතු නිලුමක්, ඒ විදිහින්ම හොඳට වර්ණයේ සටහන හොඳට පේනවා. කිසි වෙනසක් නැහැ. අපි භෞතික ලෝකේ අපි දැක්කා කියන තරමින්ම අඩුවක් නැතුව හොඳට පේනවා. ඕනනම් දැන් අපිට පුළුවන් ලස්සන පොකුණක දිය පිරීලා තියෙන නිල්වන් දිය ධාරෙන් යුක්ත පොකුණක පිපිලා තියෙන නිලුම් සියුම් ගොන්නක් දකින්න පුළුවන්. ඒ මෙහාට මෙහාට පීනන මාළු දකින්න පුළුවන්. ඒ මත ඇවිද යන රණ හංසයෙකු, තාරාවකු දකින්න පුළුවන්. හාත්පස වටපිට සුන්දර දර්ශනයක් මේ පොකුණ අවට හිතෙන් දකින්න පුළුවන්. ඊළඟට අපි බලමු දැන් තුන්වෙනි දර්ශනය. දැන් ඔන්න අපි ඒ දසුන හිතට ගනිමු. දැන් ඔන්න අපිට පේනවා ස්වභාවිකව අපි දැක්ක කියන තරමේම ස්වභාවිකවම එබඳු දර්ශනයක්. අපිට දැන් එක මලක් නෙවෙයි ඕන නම් මල් වට්ටියක් හිතට ගන්න. මල් පිරීලා තියෙන පිච්ච පඳුරක් සිතින් දකින්න පුළුවන්. දැන් හතරවෙනි අංකයේ තිබුණේ අරලිය මල්. දැන් ඔන්න අපිට පුළුවන් ලස්සන රෝස පාට, සුදු පාට, අරලිය මලක් ඒ අපි භෞතික ලෝකයේ දැක්ක හඳුනන විදිහින්ම ඒ විදිහින්ම දකින්න පුළුවන්. දැන් හිතට පේනවා. දැන් ඔන්න දැන් මතක තියාගන්න මේ පේන්නේ හිතයි කියන එක. මේ පේන්නේ හිතටයි, ඇහැට නෙමෙයි මේ පේන්නේ. දැන් මේ අපි දකින මේ දර්ශන ඡායා ඔක්කොම ඇහැට නෙවෙයි හිතටයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඒ අරලියමල් වට්ටිය, අරලියමල් මාලාව අවශ්‍ය නම් දකින්න. ගහක පිරීලා තියෙන මහා අරලියමල් පිපිච්ච මල් වෙහිලා ගිය, මලින් වෙහිලා ගිය ගහක් දකින්න. අවශ්‍ය නම් අපිට පුළුවන් මිහින් තලේ අයි පඩි පෙනත් එක්ක දෙපැත්තේ තියෙන මල් පිපිලා තියෙන අරලිය විමනා සිහි කරගන්න උඩින් කඳු මුදුනින් පේන සෛත්‍යයක් එක්ක බලන්න. දැන් පේනවා හොඳට ඇහැට පේනවා කියපුතන වගේම දැන් හිතට පේනවා. මේ හිතටයි පේන්නේ, මේ දකින්නේ හිත, පේන්නේ හිතට. දැන් අපිට පුළුවන් පස්වෙනි දර්ශනේ දාස්මල. ඒක බොහොම ලස්සනට පිපිලා තියෙනවා. හොඳට වර්ණේ හැදේ සලකන හොඳට පේනවා. ඒකත් පුළුවන් අපිට ඕනනම් ඒක දාස් පිටිය තවන පිපිලා හොඳට තියෙන මල් පාත්තියක් දකින්න, මල් ගොන්නක් දකින්න පුළුවන්, මල් මාලාවක් දකින්න පුළුවන්. දැන් බලන්න මේ පේන්නේ කොහොමද? සිතට. සිතට පෙනෙන දෙයට මොනවද කියන්නේ? සිතුවිලි. තවත් වචනයක් කියන්නේ ධම්ම. සිතට අරමුණු වෙන්නේ මොනවද? ධම්ම. දැන් ඔය පෙනෙන සංඥා අයිති ධම්ම කියන වචනයට. දැන් ඔන්න මනසට අරමුණු වෙච්ච දේ තමයි ධම්ම. දැන් සිතට පේනවා යම්. සිතට පේනවා යම්. දැන් ඔය සිතට පේන්නේ සතර මහා ධාතුයෙන් හෝ සතර මහා ධාතුයෙන් හටගත් දෙයක්ද? දැන් හිතට පේන්න පුළුවන්ද සතර මහා ධාතුයෙන් හටගත් යමක්? හිතට පේනවා නම් පේන්නෙම ඔන්න ඔය කියන ධම්ම කියන සලකුණු විතරයි. හැබැයි දැන් අපිට සමානකමක් තියෙනවා. අපි භෞතික ලෝකයේදී දැක්ක අතින් ඇල්ලුවා සිප වෙලඳ ගත්තා කියන තරමේම සජීවී බව ඔය පෙනෙන ඡායාව තුල තියෙනවා. දැන් අපිට හොඳටම පැහැදිලි, හොඳටම තේරෙනවා මේ පෙනෙන දේ මල් පාත්ති ගහක වැල හටගත් ඒවා නම් නෙමෙයි, සිතේම හටගත් ඒවා කියලා. සිතේම හටගත් ඒවා. එහෙනම් දැන් මොන අපිට නුවණක් තියෙනව මේ දෙනෙන ඔක්කොම සිතේම හටගත් ඒවා. ගහක වැලක හටගත් දේවල් නෙමෙයි, සතර මහා ධාතුයෙන් හටගත්, එහෙම නැත්නම් පරමාණු වලින් හටගත් යමක් නම් නොවේ මේ පේන්නේ. මේ පේන්නේ, මේ දකින්නේ සිතේම හටගත් දෙයමයි. සිතේම හටගත් දෙය. සිතේ හටගත් දෙය. සිතේ හටගන්න දේවල් වලට තව වචනයක් තියෙනවා ධම්ම. තවත් වචනයක් තියෙනවා සිතුවිලි. තවත් වචනයක් තියෙනවා චේතසික. චෛතසික කියලා තියෙනවා. එතකොට චෛත්‍යක කියලා කිව්වා, සිතුවිලි කිව්වා, ධර්ම කිව්වා, මේ හිතේ හටගන්න දෙයටයි කියන්නේ. එතකොට දැන් බලන්න මොන දැන් අපිට පේනවා. අපි දැන් සටහන් කීපයක් නවා. දැන් අපි කිව්වොත් මෙහෙම අපිට දැන් හෙනවා තුන. තුන කියන අංකය තියෙනකොටම දැන් හිතේ මැවෙනවා. ඉස්සෙල්ලා මලේ නම කියනකොට මැවුණා. දැන් මලේ නම වුණේ අංක තුන කියනකොටම පිච්ච මලකට සමාන යමක්. අංක දෙක කියනකොට නෙළුම් මලක්. අංක එක කියනකොට සස මලක්. දැන් ඔන්න අපි කරන මේ සංසාරයෙන් මිදීම හා නොමිදීම කියන දෙකම තියෙන්නේ ඔන්න ඔය දසුනත් එක්ක. ඔන්න ඔය දසුනත් එක්ක. දැන් බලන්න අපි හිතමු දැන් ඔය අපි කියවනේ රහත් රූපයත් ගැටීම නිසා චක්කු විඥානය උපන්නාට පස්සේ වේදනා සංඥා සංකාර පහළ වෙනවා කියලා. එහෙම කිව්වට තේරුම් නැහැනේ. දැන් ඔන්න හිතන්න ඇහත් රූපයක් ගැටෙනකොට චක්කු විඥානය උපන්නා. ඔන්න විඥානය උපන්නාට පස්සේ ඔන්න ඒ රූපට ගිහිතේ හිතන්න දැන් ඇහැට ගැටුණා යම් රූපයක්. අපි හිතමු අංක 1 කියලා. අංක 1 සතර මහා ධාතුයෙන් හටගත්තු රුව මලක් නෙවෙයි ගැටෙන්නේ. ඒක සතර මහා ඒක අපි පනවා ගත්ත නමක් නේ. හොඳයි අපි හිතන්නකෝ ඔන්න ඒ රූපය ගැටෙන්නේ ඇහැට. ඇහැට ගැටීම නිසා උපදිනවා විඥානය. චක්කු විඥානය. චක්කු විඥානය උපදිනකොටම මෙන්න මේ සලකුණ. අර අංක 1 සංඥාව ඡායාව හිතේ උපදිනවා. දැන් සිතට පේන්නේ හිතේ හටගත්ත දේ. හැබැයි හිතේ හටගත්ත දේ ඉබේ හටගත්තේ නැහැ. දැන් මේ ධම්ම වේදනා සංඥා පහළ වුණේ සිත උපන්න නිසා. සිත උපන්නේ ඇහත් රූපයක් ගැටුණු නිසා. දැන් මොන හේතු වල ධර්මතාවයක් තියෙන ඇහත් රූපයක් ගැටීම නිසා චක්කු විඥානය පහළ වෙනවා. විඥානය උපන්න නිසා මේ තුන්දෙනාගේ පහළ වීම නිසා වේදනා සංඥා පහළ වෙනවා. එතකොට දැන් සිතට ආරමුණ වෙන්නේ මේ පැත්ත නෙමෙයි මේ පැත්ත. පිට පැත්ත නෙමෙයි සිතට පේන්නේ ඇතුළු පැත්ත. එතකොට සිතට පේන්නේ ඇහැට ගැටිච්ච දේ නෙමෙයි සිතේ උපන්නේ. එතකොට සිතට පේන්නේ මේ ධම්ම මේ සංඥාවයි. මේ අපි දැන් දකින මේ ස්වરૂපේමයි ස්වභාවේමයි දකින. එතකොට දැන් අපිට අපිව මුලා කරන හේතු දෙකක් තියෙනවා. දැන් අපිට මනෝමයෙන් දකින ඡායාව යම්සේද එබඳුම වූ භෞතික රූපයක් තමයි ඇහැට ගැටිලා තියෙන්නේ. දැන් ඇහැට ගැටිච්ච රූපයයි සිතින් අපි දකින රූපෙයි ස්වરૂපය සමානයි. හැඩය වර්ණය ලක්ෂණය සමානයි. අසමාන ධර්මතා දෙකක් තියෙනවා. එළිය ඇහැට ගැටිච්ච දේ ධාතුව සතර මහා ධාතුව. දැන් අපිට මේ හිතෙන් දකින දෙයට අපිට කියන්න බෑ. එතකොට දැන් අපිට පෙනිලා තියෙනවා ධාතුව නොවන එහෙත් ඒ ලක්ෂණයට සමාන යමක්. දැන් කන්නාඩිය ළඟ බලන්න ඉදිරියේ තියෙන රූපේකුත් තියෙනවා. ඒහා සමානමයි කන්නාඩියේ පහළ වෙච්ච ඡායාවක්. හැබැයි ඡායාවයි රූපයයි කියන්නේ දෙකක්. මේක සජීවී. මේක පේන ස්වභාවයක් විතරයි. අල්ලන්න බෑ. අතට ගන්න බෑ. සිප ගන්න බෑ අපිට. දැන් නමුත් පෙනෙන ස්වභාවය දෙකම එක සමානයි. දැන් මනස තුල මේ බඳු සටහනක් ඉබේ නැවුණා නෙමෙයි. ඒහා සමාන භෞතික වූවා ආයතනයන්ට ගැටෙන්න ඇති නිසා මේ නැවෙන්නේ. දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ඒ ඉදිරියේ තියෙන රූපයට සමාන වෙනවා. රූපයට ප්‍රතිවිරුද්ධ දෙයක් ඊට වඩා වෙනස් අල්ප මාත්‍රයකින් හෝ වෙනස් දෙයක් කණ්ණාඩියේ ඡායාව වෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ යම් රූපයක් ඇදෙනවා නම් ඒ හැම රූපයක්ම භෞතික ලෝකයේ අපේ යම් ආයතනයකට ගැටිච්ච දෙයක් තමයි. එක්ක දැන් ගැටෙන දෙයක්, එහෙම නැත්නම් අතීතේ ගැටෙන දෙයක්. දැන් බලන්න අපි අංක 1 කියලා ගත්ත සටහනක්, 2 කියලා ගත්ත සටහනක්, 3 කියලා ගත්ත සටහනක්, 4 5 කියලා ගත්ත සටහනක් එකක්වත් දැන් අපේ හිත ගැටෙන්න තිබුණේ නැහැ. හැබැයි දැන් අපි කලින් අපේ ඇහැට මේ අරමුණ නොගැටිලා තිබුණා නම් මේ සටහන් අපට හිතේ ඇදෙයිද? එහෙනම් දැන් අපේ හිතේ යම් සටහනක් ඇදෙනවා නම් ඇදෙන්නේ පෙර අපේ ආයතනයට ගැටිලා තිබුණා. පෙර අපේ ආයතනයට ගැටිලා තිබුණු නිසායි අපි ගැටිලා ඒවා මේ මලි මේ නමින් හඳුනාගෙනත් තිබුණු නිසායි මේ කියන සලකුණ අපිට තියෙපදින්නේ. දැන් අපිට කරුණු දෙකක් තියෙනවා. එකක් මේ සටහන පේනකොටම නම මතක් වෙනවා. මේ සටහන නිකේ පේනකොටම මේකට කියන නම මතක් වෙනවා. ඒ නමට කියනවා අපි සම්මතය කියලා. යමකට පනවපු නම තමයි සම්මතය. එතකොට සම්මුතිය කියලා කියන්නේ නම. සම්මුතිය සිහි වෙනවා. නම සිහි වෙනවා. දැන් අපිට දැන් අංක 1 කියන සලකුණ පේනකොටම ආමේ රෝසමල කියන සම්මත නාමය සිහි වෙනවා. තව වෙලාවකට අපිට රෝසමල කියනකොට ඇතුළත හැඩයම වෙනවා. දැන් කරුණු දෙකක් තියෙනවා. එකක් නම කියනකොට හැඩයම වෙන බවකුත් තියෙනවා. හැඩය පේනකොට නම සිහි වෙන බවකුත් තියෙනවා. මේ දෙකම තියෙනවනේ දැන් අපිට. දැන් බලන්න අපි රෝස කියනකොටම ඔන්න ඒ වගේම ස්වરૂපේ යම හිත හදලා හිතම වරක්. දැන් අපි හිතුවේ නේ රෝස බලක් ගැන. ඉමේම එකවරම මේ දර්ශනීය දසුනම වෙනවා. මේ වෙනකොටම සිහි වෙනවා. ආ රෝස බල. නම් සිහි වෙනවා. දැන් අපිට සම්මත භාවිතාව වචනේ එහෙනකොට හිතේ සලකුණ උපදින බවකුත් තියෙනවා. හිතේ සලකුණ උපදිනකොට සම්මතයේ සිහි වෙන බවකුත් තියෙනවා. කොන්න අපි සංසාරේ පරම වෙන්න තියෙන සසර ධුවන්න තියෙන හේතු කාරණා දෙකම මේක තමයි. මේක තමයි අපි වළක්වන්න ඕන. මේක වැළැක්වුවා කියලා කියන්නේ සසර නතර කළා කියන එක. ඒකත් අපි කරුණු මෙතනින් හොයලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම කියන්නේ? මොකක්ද ඒකට හේතු කාරණා සාධක මොනවද? තම තමන් විසින්ම හොයලා විමස ගන්න ඕනේ. අපිට පුළුවන්කම තියෙන එකට උදව් කරගන්න. දැන් හොඳයි, ඔන්න බලමු. දැන් අපිට මේ හැට ගැටෙන වෙලාවේ, මේ භෞතික වස්තුව හැට ගැටෙන වෙලාවේ මේ රූපය හිතේම ඇදෙනවා, ඇදෙන දේමයි හිතට පේන්නේ කියලා කිව්වට අපට පිළිගන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න අමාරුයි. දැන් ඇහැට ගැටෙන වෙලාවෙත් අපි හිතට දකින දේමයි දකින්නේ කියලා කිව්වට ඒක අපිට නොඇදුණු මනසකින් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපිට මේ පංච ආයතනයේම මේ ඇත්ත වහලා තියෙන. ඒ නිසා අපි තෝරගන්න ඕන මේ ධර්ම තේරුම් ගන්න මන ආයතනය කියන්නේ හිත. එතනින් මේක තේරුම් ගත්තාම අර පංචායතනයේදී ඇහැට ගැටෙනවා කියන තැනත් ඇහැට පේන එක පේනවා නෙමෙයි, ඇහැට ගැටීම නිසා හිතේ උපදින එකම පේනවා මිසක් මෙහි තියෙන එකක් පේනව නෙමෙයි. අපි රැවටෙන්නේ සිතේම උපදින දේ තමයි කියන ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ පංචායතනයේ. අපි ඉස්සෙල්ලම අනායතනය තුල ඇත්ත දැනගන්න දැකගන්න උනන්දු වුණොත් මහන්සියම. දැන් මොන අපි ඇස් දෙක පියාගෙන අපි අරමුණ සොයමින් හිටියේ ඒ කතාව ඒ තැන. දැන් මොන අපිට අංක 1 කියනකොට නැහැ. අංක 2 කියනකොට යම් හැදයක්. අංක 3 කියනකොට තවත් වෙනස් ආකෘතියක් නැහැ. අංක 4 කියනකොට තවත්. අංක 5 කියනකොට තවත් හැදයක් වර්ණයක් ලක්ෂණයක්. හැදයක් නැරෙනවා. ලක්ෂණයක් නැරෙනවා. දැන් ඔන්න හිතන්න සිතේ ස්වභාවය තමයි මන ආයතනේ ස්වභාවය තමයි මේ පංච ආයතනෙන් ගන්න අරමුණු හා ගත්තරණ. දැන් පංච ආයතනෙට ගන්න අරමුණු දැන් මේ වෙලාවේ මන ආයතනේ බාර ගන්නවා. එහෙම නැත්නම් මීට පෙර පංච ආයතනෙට ගැටුණු ගත්ත අරමුණු නැවත සිහි කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් අපි දන්න තේරන කාලේ ඉඳලා අවුරුදු 4 5 කාලේ ඉඳලා අතීතයේ සිහි කරන්න. එහෙට ගැටුණු රූප දැන් පේනවා, කනට ඇහුණු ශබ්ද, නාසයට දැනුණු ගන්ධ, දිවට දැනුණු රස, කයට ලැබුණු පහස, හොඳට දැනෙන මෞතුරුලේ ඉන්න ඒවා පවා, අම්මා වේලා කියලා කවපු ඒ රස, සුවඳ පවා දැන් දැනෙනවා. ඒ දසුන් වෙනවා. දැන් මේවා අතීතයේ. දැන් ඒවා බොහොම අතීතයිනේ. සමහරලාට දැන් මේ මොහොතේ සජීවී උත් පේනවා අම්මා බත් කවන උගුලේ තියලා. දැන් ඇත්තටම අම්මා බැලිය. ඒ එදා ඒ හිටපු ගෙවල් වලවත් දැන් නැහැ. නමුත් ඒකෙ මැරුණාට හිත ඇතුලේ තාම සජීවී ජීවමානව ඉන්නවා. දැන් මොන හිත තමයි එහෙනම් අපිට මෙරිච්ච අතීතයේ ජීවමාන කරලා මවලා දෙන්නේ. මෙරිච්ච අතීතයේ ජීවමාන කරලා මවලා දෙන්නේ හිත. දැන් එතකොට හිතට පුළුවන් කමක් නැහැ භෞතිකව ඒක මවන්න. සිත මවන්නේ මනෝමය. හිතේම හදන මවන පෙනෙන ස්වභාවයක් විතරයි. ඒක සිහිනයක්. ඡායාවක් සටහනක් විතරයි. පෙනෙන ස්වභාවයක් විතරයි. හැබැයි දැන් අපට පේන්නේ සිතේම උපන් යම් චිත්‍රයක්. සටහන විතරයි. දැන් මෙතනදී වෙන වැරද්ද මොකද්ද? පෙර ආපිය විද්‍යාවෙන් මේවා තියෙන බවට සලකුණු කරගත්ත නිසා සටහන් කරගත්ත නිසා දැන් පේනවා. දැන් අපි හිතමු කැසට් පටියක්, CD පටියක්. මොකද ඔබ තියෙන්නේ දැන් ඒකේ තියෙන කාබන් එක අර පටිගත කරන වෙලාවේ යම් පළුදු වීමක් වෙනවා. නැවත වතාවක් අපි කැසට් පටිය අපේ යන්ත්‍රයට දානකොට යම් තැනක අර පළුදු වෙච්ච තැන ස්පර්ශ වෙනකොට අර ශබ්දය නැවත ඒ විදිහටම ශ්‍රවණය වෙනවා අපිට. දැන් කැසට් පටියේ තියෙනවද ශබ්දය කොහෙවත්? නෑ. ගීත සින්දු බණ කැසට් පටියේ නෑ. නමුත් මේකේ යම් හැදියාවක් තියෙනවා. ඒ ශබ්දය නැවත උපදවලා දෙන්න. එතකොට අන්න අර පළුදු වෙච්ච කාබන් පළුදු වෙච්ච ඒ පටිය ඒ උපකරණය තුල ක්‍රියාත්මක වෙනකොට නැවත ඒ කම්පණය ඇති කරන්න සියුම් කම්පනයක් ඇති කරන්න සමත්. අන්න ඒ සියුම් කම්පණය නැවත වතාවක් අර පෙර ඇසූ ශබ්දයෙන්ම අපට ශ්‍රවණය කරන්න සලස්සලා දෙන්න සමත් වෙලා තියෙනවා මේ නවීන යන්ත්‍රය. මිනිස් මොළය කියලා කියන්නේ අන්න ඒ වගේම යන්ත්‍රයක්. දැන් ඉතන හිත හරි කුහේ හරි ශබ්දේ රූපේ පටිගත වෙලා නැහැ. දැන් කැසට් පටි අර ශබ්දේ කුහේවත් රැඳිලා නැහැ. ඒතර තියෙන්නේ කාබන් වල පළුදු වීමක් විතරයි. ඒ පළුදු වෙච්ච කාබන් පටිය උපකරණය තුල දුවනකොට ගමන් කරනකොට නැවත ඒ තරම් ඒ කම්පණය ඇති කරලා මතු කරලා දෙන්න පුළුවන්. ඒ කම්පණය මතු වෙනකොට අපිට හෙනවා නැවතර පෙර ශබ්දේ වගේ. එතකොට අපේ සිතේ අර ගබඩා කිරීමක් වගේ තැන්පත් කර ගැනීම ප්‍රතිගත කිරීමක් වගේ මේ අවිද්‍යාවෙන් කරන්නේ. අවිද්‍යාව සංඛාර කියන දෙකෙන් කෙරෙන්නේ පටිගත කිරීමක් වගේ නැතින දේ නොනැති අවස්ථාව. එතකොට වස්තු කාරණා භෞතිකය විනාශ වෙලා යනවා. නමුත් ඒකේ සටහන නොනැති තියෙනවා. දැන් අපේ පරණ ගායකයෝ ටික මැරිලා ගිහිල්ලා. ඒ හඬ තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේ අර රූපය මැරිලා යනවා. මේ සංඥාවය සලකුණ නැවත උපදින්න පුළුවන් විදිහට මේ අවිද්‍යාව දුස්නාව තැන්පත්. අන්න ඒ හේතුව නිසා දැන් අපට අතීතය ඉබේම චිත්‍රපටයක් වගේ දැන් අපි පටන් ගත්තු. දැන් අපි හිත එක තැනකින් තියුවෝ ඔන්න පුංචියවදී ගෙදර පරිසරේ දැන් ඕන අපිට ගියේ පේනවා. අම්මා ඉන්නවා පේනවා, තාත්තා ඉන්නවා පේනවා, ගහ කොළ වැල් මල් තිබිච්ච තැන් පේනවා, ඒ දැන්වල සෙල්ලම් කරපු තැන් පේනවා, අවට පටු විටාවිවල් දරුවන් පරිසරය මේ ඔක්කොම මෙවිලා පේනවා. කාපු බිරිපු තැන්, හෝතල් වෙච්ච තැන්, සතුටු වෙච්ච තැන් ඔක්කොම පේනවා. දැන් ඒවා තියෙනව නෙමෙයිනේ. දැන් තියෙන නිසා මේ පේනව නෙමෙයිනේ. දැන් මේ පේන දෙයක තියෙනව නෙමෙයිනේ. දැන් මේ පරිසරයෙන් දෙමින්ම වෙනස් වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ඔන්න එක තැනක් තියෙන දේ පේනව නෙමෙයි. පළවෙනි පාඩම මොකද්ද? තියෙන දේ පේනවා නෙමෙයි. හැබැයි දැන් අපි ඉන්නේ තියෙන දේම පේනවා. පේන දේ තියෙනවා කියන එක. මොන අපි ලෝකය සැරිසරන්නේ මෙන්න මේ මොඩකම නිසා. මොකද්ද? තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. මේක විස්තර කරගත්තොත් මේක තමයි ධර්මයේ අන්තිම සරල තැනම. දැන් අපිට යමක් පේනකොටම අපි හිතන්නේ අරේ තිබුණු දේ. තිබුණු දේ තමයි මේ පේන්නේ කියලා අතීතේ. ඊළඟට තියෙන දේ බලන්න පුළුවන්, තියෙන දේ දකින්න පුළුවන්, අරේ තියෙනවා. ඔන්න අපි අනාගතේට පේන දේ තියෙනවා කියන තියෙන දේ බලන්න යනවා. එතකොට අපි අතීතයෙන් වර්තමානයේ, වර්තමානයෙන් අනාගතයට කොයි විදිහට මේ ගමන, මේ සැරිසරන ගමන. දැන් ඔන්න එතකොට දැන් අපිට පේන හොඳටම පේන දේ දැන් පෙනෙන දේ. දැන් පෙනෙන දේ කියලා කියන්නේ හැගෙන කතා කරන්න එපා. දැන් අපි මේ කතා කරන්නේ අපි හිතට පෙනෙන දේ. දැන් ඒ දිහා බලන්න. අර 1 2 සලකුණා. එයින් එකක් හිතට ගන්න දැන්. මකෙන් නැතුව එයින් එක සලකුණක් හිතේ තියාගන්න. දැන් ඔය පෙනෙන දේ කොහේ හරි දැන් තියෙන නිසාද පේන්නේ? නැහැ. දැන් හැට ගැටිලා නෙමෙයිනේ. දැන් තියෙන දෙයක් පේනවා නෙමෙයි. හැබැයි දැන් අපිට මොඩකමක් තියෙන මේ පේන දේ අහවල් තැනක් තියෙනවා. දැන් තියෙන තැනක් වෙන්න පුළුවන්. දැන් මේ පේන දේ අතරයි තියෙන්නේ කියලා හැඟීම ඇති වුණොත් ඒ ඉපමණකට ඇති අපිට සසරේ තව තැනක ප්‍රතිසන්දියට යන්න. දැන් නැවත ප්‍රතිසන්දියේ උත්පත්තිය දුක නම් දුකට හේතුව මෙන්න මෙතනයි තියෙන්නේ. එහෙනම් හේතුව ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මෙතනමයි. දැන් බලන්න කොහොමද කියලා. දැන් පේනවා, හිතෙනවා මේ පේන දේ මේ නිලුම්පකුණ තියෙන්නේ හවල් දැන්. දැන් අපිට පේන පරිසරයක්, පේන තැනක් නැවෙනවා. දැන් මේ මැවෙන්නේ අනාගතයේද අතීතයේද? අතීතේම අපි දැකපු තැනක් දැන් තියෙනවා. අතීතේම දැකපු තැනක් දැන් තියෙනවා. හැබැයි දැන් එහෙ නැහැ. එහෙට ගැටෙන රූපයක් නැහැ, චක්කු විඥානයක් නැහැ, චක්කු සංපස්සයක් නැහැ, චක්කු සංපස්සයෙන් උපදින වේදනා සංඥා සංඛාරද නැහැ. දැන් තියෙන්නේ මන, ධම්ම, මනෝ විඥාන, මනෝ ස්පර්ශයෙන් වේදනා සංඥා. දැන් ඔන්න අපිට මේතන පේනකොට දැන් පේනන සලකුණ අපි අංක දෙක කියමු. අංක දෙක පේනකොට හවල්තර මේක තියෙන්නේ. හවල්තරයි මේක තියෙන්නේ කියලා අපි ලෝකේ යම් තැන සිහි කරගන්න පුළුවන් ද සිහි කරගන්නවනේ. ඉබේම ඒක සිහි වෙනවනේ. දැන් ඒ සිහි කරනවා කියන කාරණාව තුළ මොකද්ද තියෙන වැරද්ද? මොකද්ද තියෙන වැරද්ද? දැන් ඉතන තියෙන්නේ මොකද්ද? පතරමහාදහයෙන් හටගත්ත දෙයක්. දැන් අපි නැද්ද මේ පෙනෙන නාම ධර්මයේ පතරමහාදහතු බවට පත් කරලා? මේක ඉහි තියෙන්නේ කියලා කියනකොට අපේ පිළිගැනීමක් වෙලා තියෙනව නේද? මේ නාම ධර්මයේ මේ හිතේ පන් ධර්මයේ භෞතික වස්තුවක් හැටියට බාරගෙන. එහෙම බාරගත්ත නිසා නේද මේක අතර තියෙනවා කියලා කියන්නේ. දැන් අපි මෙන්න මේක මේ පුරුද්ද අතහැරියෝ. මේ පේන්නේ සතර මහා ධාතුවෙන් හටගත්ත දේ නොවන බවට. දැන් හිතේම ඉපදෙලා සිතත් එක්කම නිරුද්ධ වෙන ධර්මතාවයක් නේ මෙතන තියෙන්නේ. නමුත් දැන් අපි සිතේම උපදින ධර්මයේ දිහා බලන්නේ දකින්නේ භෞතික වූ වස්තුවක් ඇටියෙට. භෞතික වූ වස්තුවක් ඇටියෙට. අන්න සම්මතේ වැරද්ද. බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ සඳහන් වෙනවා සම්මතයෙන් සපුරා වෙන්වීමම නිවනයි. සම්මතයෙන් සපුරා වෙන්වීමම නිවනයි කියලා. දැන් බලන්න අපිට ওই පේන දෙයට නිලුම් මල කියන නම පෙනෙවොත් ඔන්න සම්මතය පෙනෙවුවා. සම්මතයෙන් මේ දිහා බැලුවොත් සම්මතය හවල්තන මේක තියෙනවා කියන තැනට යන්න වෙනවා. එහේ උපද්දවන්න වෙනවා. එතනට යන්න කය සජීවී කරන්න වෙනවා. ඒ කියන්නේ නැවත නැවත ආයතන උපද්දවන්න වෙනවා. මරණ මොහොතක් වුණොත් තව තැනක මල බලා ගන්න, දැක ගන්න, කාම ලෝකේ ආරමුණ උපදවා ගත්තා. ඒ ඇති තව තැනක උපදින්න. දැන් බලන්න උතන්ට ඔය සම්මත පැනවීම නොකළ දැන් හොඳට බලන්න ඔය පේන්නේ අංක දෙක පේන්නේ දැන්. එතනට ඒ පැනවීම නොකළ මේක නිලුම් මලක් හැටියට බාර නොගත්තු අන්නර අපි කියේ අනබිනන්දති අනබිවදති අනජ්ජෝසායති සතුටු වෙන්නේ නැහැ. මේක නිලුම් මලක් කියලා සතුටු වෙන්නේ නැහැ. මේක නිලුමක් කියලා කියන්නේ නැහැ. මේක බැසගන්නේ නැහැ. අතහැරියා. අනබිනන්දති අනබිවදති අනජ්ජෝසායති සතුටු වෙන්නේ නැහැ. බාරගත්තේ නැහැ. බාරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? මේ හටගත්ත දේ සිතත් මැරෙනවා. දැන් අපි මෙතන මැරෙන්න ඉස්සෙල්ලා මේක දකිනකොටම අරදී තියෙන එකක් ලෝකෙ තියෙන එකක් සිහි කරගන්න නිසා මෙතන හටගත්ත දේ මැරෙනවා අපිට පේන්නේ නැත්තම් හිතේ හටගන්න ওই රූපයේ ওই සලකුණ ක්ෂණිකව මැරිලා යන එකක් ස්වභාවික ක්‍රියාවලියේදී. දැන් අපිට පුළුවන් ඕනකමෙන් හිතේ රඳවගෙන මේ රූපේ මුවාක් වෙලා තියාගෙන මේක පරීක්ෂා කරන්න. දැන් අපි හොඳට මේක පරීක්ෂා කළොත් අපි දන්නවා මේක දියෙහි හටගත් දෙයක් නෙවෙයි. මේක අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිප ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කඩලා පූජා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ කියන්නේ. නමුත් ඒ කඩලා පූජා කරන්න පුළුවන්, නහය දිලං කරලා සිප ගන්න පුළුවන්, රූපට ගන්න පුළුවන්, අරමුණක් හැටියටම මම ලබනවා. අන්න මිරිඟුව මිරිඟුව මරීචි කෝපමා සංඥා මිරිඟුව මිරිඟුව කියලා කියන්නේ මොන දැන් බලන්න මිරිඟු දසන මිරිඟු ඡායාව ගැටෙන්නේ කොහේටද? ඇහැට. මිරිඟුවක් වෙන ඡායාව ගැටෙන්නේ ඇහැට. හැබැයි හිතට දෙන්නේ වතුර හැටියට. තියෙන මිරිඟුව සිතට පේන්නේ වතුර හැටියට. දැන් ඒ වගේනේ. දැන් මේක සිතට පේන්නේ මලක් හැටියටම පේනවා. පෝස මලක්, අරලිය මලක්, නෙළුම් මලක්, පිච්ච මලක්, දාස් මලක් හැටියටම පේනවා. නමුත් එතන රැවටිලාවක් නේ. තියෙන මිරිඟුව අපි භෞතික වූවක් හැටියට වර්ධවා ගන්න දැක ගන්න. දැන් ඔන්න බලන්න ඔන්න ඔතන තමයි සිදුවෙන වැරද්ද. මොකක්ද දැන් හේතු නිසා හටගත්ත යමක් තියෙනවා. දැන් යම් ස්වરૂපයක් යම් සලකුණක් දැන් හිතේ නැහැ කියන්න බෑනේ. අංක දෙක දැන් තියෙනවානේ. යම් සලකුණක් හිතේ තියෙනවනේ. මේ හිතේ මේ මේක පහළ වුණේ කොහෙද? සිතේ. සිත උපදින්නේ නැහැ. සිත උපදින්නේ නැහැ. මන ධම්ම යම් ආයතන දෙකක් ගැටුනේ නැත්තම්. එහෙනම් දැන් අපිට ඒ ටික පේන්නේ නැහැ. අපි ඒ ටික දකින්න වෙන්නේ නුවණ වඩලා. අපිට මේ පේන ටික හොඳටම ඇති. අපිට දැන් මේ ටික ශ්‍රද්ධාවෙන් අපි විශ්වාස කරනවා. බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාවෙන් අපි විශ්වාස කරන ඕන සිතක් ඉබේ උපදින්නේ නැහැ. නාම රූප පත්‍ය විඥාන. නාම රූප ගැටි ළමයි යම් වස්තු හේතු දෙකක් එකතු වෙලාමයි විඥාණය උපදින්නේ. විඥාණය උපන්නොත් විතරයි වේදනා සංඥා සංඛාර උපදින්නේ. එහෙනම් දැන් අපිට පේන්න තියෙන්නේ සිතේ උපන් ධර්මයක් විතරයි. හිත පේන්නේ අපිට දැන්. අපිට පේන්නේ හිතේ උපන් ඡායාව, උපන් සලකුණ. දැන් අපි අනුමානයෙන් ශ්‍රද්ධාව කියන්නේ මෙතනට ආය ඕන. දැන් අපි බුදුහාරම දේශනා කළ ධර්ම විශ්වාසය අවබෝධ. පත්‍යන්තතාවයක් නැහැ. නමුත් අපි දන්නවා දැන් මේ සලකුණ මේ සටහන උපන්නේ සිතේ කියලා. සිතක් ඉබේ උපදින්නේ. සිතක් උපදින්න හේතුවක් ඕන. මන ධම්ම කියන දෙකේ ගැටීම නිසා මනෝ විඥානය පහළ වෙලා මනෝ විඥානයටයි මේ දසුන පේන්නේ. මනෝ විඥානයටයි මේ දසුන පේන්නේ. එතකොට මනෝ විඥානයට පේන ඡායාව සටහන තමයි මේ අපි දකින්නේ ඔන්න බලාගෙන ඉන්නේ. දැන් මේ හටගත්ත සලකුණ මනෝවිඤ්ඤාණය නම් හටගත්තේ. මනෝවිඤ්ඤාණය හටගත්තේ මන ධම්ම කියන හේතු දෙක එකතු වෙන නිසා. මේ දෙක වෙන වෙනකොට මේ දෙක වෙන වෙනකොට මනෝවිඤ්ඤාණය තනියම පවතින්න පුළුවන්ද? නෑ. මනෝවිඤ්ඤාණය අනිත්‍ය වෙනවා. මනෝවිඤ්ඤාණය අනිත්‍ය වෙනකොට විනාශ වෙනකොට මනෝවිඤ්ඤාණය උපන්, මනෝවිඤ්ඤාණය තරමුණු වෙච්ච යමක් තියෙනවනම් ওই සටහන සලකුණ එකක් නැදෙනවා. එහෙනම් ඔන්න මනං පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාසාපි සම්භවං තියු මේ තස් දුක්ඛ කන්න සමුදේති. ඔන දුක හට ගන්න හැටි කොහොමද? මන ධම්ම ගැටීම නිසා මනෝ විඥානයේ, මනෝ විඥානයේ නිසා මේකතුව මනෝ ස්පර්ශයයි කියන මනෝ ස්පර්ශය නිසා වේදනා පහළ වෙනවා. මේ සලකුණු පහළ වෙනවා. දැන් පහළ වුණාම මේ වේදනාවට අපි මොකද කරන්නේ? තණ්හා කරන මේ හවල්දේ කියලා. සතුට වෙන බවක් තියෙනවා. සතුට වුණා කියන්නේ මොකද්ද? ඥානූපේ නන්දි. අභිනන්දතු අභිවන්දතු අජ්ජෝ සාහිතිත්තු උපජ්ජති නන්දි. ඥානූපේ නන්දි තදුපතා. අනුපාදානේ තණ්හාපාදානේ අටගත් උපාදානයේ නිසා භවයේ නිසා ජාතිය නිසා ආමන්ත්‍ර. දැන් මොන අපි මේ අරමුණේ මේ ඡායාව හැටියට දැනගෙන මේක බාර ගන්නෑ. මේක සතුටු වෙන්නේ නෑ. සතුටු වෙන්නේ නෑ. අපි දන්නවා මේ මනෝවිඥාණය ඇතිකල්ලි මනෝ ස්පර්ශය නිසා හටගත්ත දේ වහා මේ ස්පර්ශය ගෙදෙනකොට මේක මැරෙන එක. දැන් ඉපදිරා උපදිනවා වගේම ඒ වේගෙම මැරෙන එකක් කියලා මම දැක්කොත් අපි මේක සතුටු වෙන්නේ නැහැ. සතුටු නොවෙන්නේ මොකද වෙන්නේ? ඔන්න අපෙන් අරමුණ අතහැරෙනවා. අරමුණ අතහැරෙනවා. ඒ කියන්නේ උපාදානයෙන් මිදුණා. භවයෙන් මිදුණා. ජාතියෙන් මිදුණා. ජරාවෙන් මිදුණා. ශෝක පරිදේ දුකෙන් මිදුණා. මනං පටිච්ච ධම්මේච උපද්දිත මනෝ විඥාන දෙන්න සංගති පස්සු පස්සක්ඛා වේදනා. වේදනා පච්චය තන්නා. මේ වේදනා මේ අරමුණ ගැටනාව යම් තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. සම්මතයට අනුව. එහෙත් අපි මොකද කරන්නේ දැන්? ඒ තණ්හාව අශේෂ විරාග නිරෝධයි. ඒ වන් තණ්හාව නිරුද්ධ කරන. කොහොමද නිරුද්ධ කරන්නේ? මේ රූපයයි කියලා මේ කෙනෙන තැන තියෙන්නේ මෝඩකමට මුලාවට මේසේ හැඟීමක් ඇති වුණා. මෙතන තිබුණේ තීන්නේ මේ මහිතේ මහතගත් ඡායාවක් නේද කියලා. ඇත්ත දැක්කම මොකද වෙන්නේ? මේක මලක් කියන හැඟීම නිසා එකවර තණ්හාවක් උපන්න ඒ තණ්හාව ඉතුරුක් නැතුවම නිරුද්ධ කරනවා අපි මේක ඇත්ත නැවතුවතාවක් හිතනවා. එතකොට අපි තණ්හාවට මොකද කරලා තියෙන්නේ? උපන් තණ්හාව ඇති කරගන්න. තණ්හාවගේ ගෙවීමට කියනවා මොකද්ද? නිරෝධ සත්‍ය මොකද්ද? අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යාය. අශේෂ විරාග. දැන් එළුනේ නේ අපි මෙතන නේ. දැන් මෙතෙක් කල් කලේ මේ පේන ස්වરૂපයට එළුනවා. දැන් ඔන්න අපි ඒ දැනුත් ඒ ඇල්ම ඇති වුණා. නමුත් අපි ඇත්ත විමසල ඒ ඇල්ම නැති කරගත්තා. නිරෝධ මේක නිරුද්ධ වෙලා යන බවටම දැක්කා. චාගු අතහැරියා. අල්ලගත්ත නෑනේ මේක තියෙන්නේ අරහේ කියලා බලන්න හොයන්න යන අතහැරියනේ. අතහැරියා. ඔන්න අතහැරීම චාගුය. උතන. පටේ නිසග්ගෝ. එළුනේ නෑ මේකට. නිලුම් මලක් කියලා අල්ලගත්ත නෑ. අතහැරියා. අල්ලගත්ත අල්ලගෙන ඉක්මනින් අපි අතහැරියා. මුත්‍ති මිදුණා. මේකෙන් මිදුණා. වෙනදා අපි කලේ මේකට බැඳිලා මේ මල හොයාගෙන හවල් තැන තියෙන්නේ ඒක හරි ලක්ෂණ දැනක් කියලා කොහොම හිතන්න පටන් ගන්නද? නැත්නම් හිතලා මදි වෙලා කය අවදි කරගෙන එහෙන්ම ඒ මහස ලබන්න යන බවක් තියෙනවා. දැන් මොන්නේ ඒවක් කොහොම අතහැරෙන්නේ? අනාදේ. එහෙම දුරු කරා. මේකට මේ නිරෝධය කියන්නේ. නිරෝධය කියන්නේ එතකොට නිරෝධය කියන්නේ මෙතන අතහැරියට. දැන් අපි අතහරින ප්‍රතිපදාවනේ මේ අනුගමනය කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එහෙනම් දැන් තේරුම් ගන්න මේ කියපු දේ. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ මොකක්ද? මේ පෙනෙන සලකුණ හඳුනාගෙන. දැන් අපි දර්ශන ටිකක් ගත්තා වගේ නෙමෙයි. අපි සිතේ යඩ කරන්න උත්සාහ කළොත් ඔන්න ඔය වගේ අතීත රූප දර්ශන නොයෙක් දේවල් එනවා. ඔය විදිහෙම නම් පටලවනවා. ආයක තියෙන යල්හි කියලා වුණ බාරගත්තා. ඊළඟට වුණ සීතාරමුණ මෙරිච්ච දේ තියෙනවා කියලා හිතාගෙන දුක උපදවා ගන්නවා. දැන් අතහැරියේ. දැන් අශේෂ විරාගෝ නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන එක නෑ. අපි කරලා තියෙන්නේ මේ කල්ය වෙන බාර වෙන දුක හදා ගන්නවා. දැන් යන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ දැන් අපි ඉන්නේ දුක උපදවන ප්‍රතිපදාවේ. මේ සායාව මේ සටහන පේනකොටම මේ හවල්දී මේ හවල්දී කියන නමින් සම්මතයට ගිහිල්ලා බාරගෙන ඒ අරමුණ ඔස්සේ නැවත නැවත සංස්කාර කුසල අකුසල සංස්කාර රැස් කරනවා. දැන් දුක් නිරෝධගාමී ප්‍රතිපදාව කොතනද එනම් අරහතාගේ මාර්ගය කොතනද කියදෙන්නේ සම්මාදිට්ඨිය කොතනද කියදෙන්නේ මෙන්න මේ පේන සලකුණ සටහන පේනකොටම රැවටෙන්න පුළුවන් තරම් මෙතන රැවටෙන්නේ රහතන් වහන්සේ අවසන් කළා තාම අපි ඉන්නේ රැවටෙන්නේ දැන් අපි දැනගන්නවා ඉතින්නම් මෙතනයි වරදින තැන ගන්නවා දැන් වැටෙන්නේ මෙන්න මෙතනින් කියලා දැනගන්න තියෙනවා අපි දැන් උත්සාහ කරන්නේ නොවැටි ඉන්න. දැන් මෙතන මුලා වෙනවා මුලා වෙච්ච හැටිය වැරදුනා නේද? මෙතන තියෙන්නේ මේ භෞතික ලෝකයේ දෙයක් නෙවෙයි මේ හිතේ හටගත්තු දෙය. මේ හිතේ හටගත්තු දෙයට මේ ලෝක සම්මතයක් මතක පැනගීම වැරදි නේද? කරුණ විමස වීම සා මෙතන වැරද්ද නිවැරදි කරගන්න උත්සාහවත් වෙනකොට ඔන්න අපි අතහරින. අනාලය එල්ම දුරු කරනවා පටිණි සම්පෝ දුරු කරනවා නිදෙනවා චාගු අතහරිනවා අර Nirodhe ඩෝන කරන කරුණු ටික සම්පෝ Nirodhe සාත් වෙනවා ටික ටික මේ ඉතින් මෙන්න මේක තමයි ධර්මය දැන් පුළුවන් නම් අපි මේ නිදර්ශන වශයෙන් ගත්තා වගේ තව පුළුවන් තරම් මේ වගේ නිදර්ශන කීපයක් අරගෙන හිත හඳුන ගන්න මේක චිත්තාභ්‍යාසය සිත හඳුන ගන්න මේ ස්වභාවය හඳුන ගන්න අභ්‍යාසය. දැන් අපට පුළුවන්කම තියෙන ඕන සිතේ ස්වභාවිකව පහළ වෙලා ඉන මේ බඳුමින් සටහන් හඳුනගෙන දැන් අපි හිත හිත ගන්න ඕනේ. දැන් මෙහෙම ඉන්නකොට මොකක් හරි නිමිත්තක් එනවා. හා මෙතන නිරවට ඉන්නේ. අර දැන් අපි ගත්ත නිදර්ශනය සමාන කරගෙන මේ පේන ධර්මතාවය මේ වගේ අපිට දැන් පුළුවන් මේ නිමිත්ත සටහන නතර කරගෙන මේ දිහා ධර්මයේ විසඳන විවසන. එහෙම හිම බලනකොට තමයි අපි අපෙන් මේ කෙලෙස් නිවෙන්නේ. ගෙවෙන්නේ සසර ගෙවෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි කරන්න ඕන ටික. ඉතින් උතන දැක්වෙන්න පුළුවන් නම් උතන හඳුනන්න පුළුවන් නම් එතනින් එහාට යන්නේ පිටසම ආරුනේ. ඊළඟට උතන තමයි ඊළඟට කියන මුළු ධර්මම ගලපන්න වෙන්නේ. ඉතින් හොඳට බලන්න පුළුවන් ද කියලා හඳුනා ගන්න මෙන්න මේ සටහන. මේ සලකුණ තේරුම් ගන්න පුළුවන් ද බලන්න. එතන හොඳට මනස පිහිටව ගන්න බලන්න. ඊට පස්සේ පුළුවන් අපට මොකක්ද දුක්ඛේ ඥානය? මොකක්ද සමුදය ඥානය? මොකක්ද නිරෝධ ඥානය? මොකක්ද මාර්ග ඥානය? සම්මා දිට්ඨිය මොකක්ද කියලා වහවහ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මම එහෙනම් මේ සතර නුවණින් යුක්තයි නේද? මම සම්මාදිට්ඨියෙන් යුක්තයි නේද? මේ සම්මාදිට්ඨියට පැමුණා නම් නැවත කවදාවත් අපායට යන්නේ නේද කියන දැක්ම අවබෝධය තමා තුළින්ම දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ තැන හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔය වගේ නිදර්ශන ටිකක් අරගෙන සිතින් ගීම සඳ දැන් මොනවා හරි විභාවනා කරනවා කියලා ඉන්නවට වඩා වටිනවා මේ නුවණ පිණිස මේ විවර්ධනය කරන එක. බල බල ඉන්න. එතකොට තේරෙයි කාලයක් මෙහෙම වරුදු කරන ඇත්තටම අපි රැවටෙනවා නේද කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් ඇහැට ගැටෙනවා කියන තැනක් තියෙන්නේ මේ මිත්‍යාව නේද? ඇහැට ගැටෙන දේ පේනවා නෙමේ හිතෙන් උපදින දේ පේනවා නේද? කනට ගැටෙන දේ ඇහෙනවා නෙමේ හිතෙන් උපදින දේ නේද මේ හිතට තියෙන්නේ? නාසයට දිවට කයට ගැටෙන දේ හම් වෙනවා නෙමේ මේ හිතේ උපදින නේදවුනම් අපි හැමදාම මේ ආයතන හයේම සිතින් උපදින දෙයට රැවටිලා මේ එළියේ තියෙන එක බාහිරයන් තියෙන දෙයක් හම්බ වුණා කියලා රැවටිලිමක් නේද වෙලා තියෙන්නේ මිත්‍යාවක් නේද වෙලා තියෙන්නේ කියලා අපිට යම් දවසකින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා රැවටිනවා නේද කියලා ප්‍රත්‍යක්ෂ රැවටෙන නිසා මෙහෙම ලෝකයක් හම්බ වෙනවා නේද කියලා දැනගන්න පුළුවන් වෙනවා අන්න ඒ තුල ගෙවෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ටික. ඒ සංයෝජන ටික ගෙවෙනකොට ඒ විදිහට බලනකොට අපි නොදැනුවත්වම හෝ දැනුවත්වම අපි පිටින් සෝතාපට්ටි නැවත නැවත අපේතන මුලා නොවේ කෙලෙස් සංසිඳවන්න බලනකොට කාමරාග ව්‍යාපාදවලට ඉඳනේ ඒ වගේ වෙනවා සකදාගාමී වේ. නැවත නැවතත් යම් දවසක මේ සලකන්නේ මේ කාම සංඥාවේ මුලාවල කාම ලෝකයේ සිහි කරන මට්ටම සම්පූර්ණයෙන් ගෙවිච්ච දවසට කාම ලෝකයට ඇවිත්ින් අපි එදාට අනාගාමී කියලා ඉතින් වෙන මේ වගේ ධර්මයක් ඉතින් අද දවසේ පුළුවන් නම් පුළුවන් තරම් ඒබඳු අපි ගත්තා වගේ ඉන්න දර්ශන ක්‍රියාවක් අරගෙන තමන්ගේ හිතට ගැළපෙනකම් හිතට වැටෙනකම් හිතන්න. දැන් අතීතයේ තිබුණු දෙයක් පේනව නෙමෙයි නේද? දැන් මේ මනසට ගැටිලා නේද පේන්නේ? පේන දේ තියෙනව නෙමෙයි නේද? දැන් හේතු ගැටීම නිසා දැන් හිතේ පන්දේ මෙතනම නිරුද්ධ වෙනවා. දැන් මේ සද්දේ ගැටීම නිසා හටගත්තා පෙර නොතිබීමයි හටගත්තේ. සද්දේ කොහෙවත් තිබුණා නෙමෙයි ගැටීම නිසාම හටගත්තා. දැන් ඉතුරුක් නැතුවම අවසන් වුණා. දැන් මොනවයි තේන සටහනක් මෙන්න මේ නිදර්ශනයට සමතර ගන්න. හේතු ගැටීම නිසාම හටගන්නවා. පෙර නොතිබීමයි හටගන්නේ. කොහෙවත් තීච් එකක් මේ පේනව නෙමෙයි. දැන් ඔය තේන සලකුණ අංක දෙක ඔය සලකුණ හිතේ කොහේ හරි තිබුණාද මේ ශරීරය ඇතුලේ කොහේවත්? රැඳිලා තිබුණාද කොහේවත්? නෑ. කොහෙවත් තිබුණේ නෑ. හේතු ගැටීම නිසා පෙර නොතිබීම දැන් හටගත්තා. ආපහු කොහේ හරි ගවඩා වෙනවද? නෑ. ඉතුරුක් නැතුවම අවසන්. එහෙනම් පෙර තිබිලාවත් නෙමෙයි අනාගතයට යනවත් නොවේ. දැන් හේතු ගැටීම නිසා හටගන්නවා. දැන් හේතු නැති වෙනකොටම නැති වෙනවා. දැන් අපි හදාගන්නේ අතීතයේ තිබිච්ච දේ පේනවා, පේන දේ තියෙනවා කියලා මොඩකම හදාගන්නේ. ඒ තියුණු දේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මොඩකම දුරු වෙන විදිහට මේ දේ දැන් මෙතන මේ හිතෙන් හටගෙන මේ හිතත් එක්කම නිරුද්ධ වෙනවා නේද කියලා බලන්න. දැන් දැනට ගිහිල්ලා ටිකක් සක්මන් කරලා කය සංසිඳවාගෙන මෙනි දර්ශන ටික බලන්න. සක්මන් කරන ගමන එහෙට ගැටෙන අරමුණ බලන්න. මේ හැට ගැටෙන දේ තේරුණා නෙවෙයි. දැන් එහා පියලා බලන්න. එහෙට ගැටෙන දේ සමාන දෙයක් පේනවා. එහෙනම් ගැටෙන වෙලාවෙත් තියෙන්නේ මේකම නේද? මෙතන කොහොමද නේද හැවෙන්නේ? මුලාවත් හරින් බලන්න, දුරු කරන්න බලන්න. නිවන් දකින්න නම් තියෙන ප්‍රතිපදාව මාර්ගය මෙච්චරයි. මේ ටිකර තමයි අපි ඔක්කොම කරන්න බලන්නේ. මේ ටික තහවුරු කරගත්තු තේරුම් ගත්තු අනුන්ගේ පිටක් පිළිසරණක් අවශ්‍ය නැහැ ඉන්නහට. තමන්ට කළ යුත්තයි තියෙන්නේ. දැන් අද දවස පුරාම